සුබ සන්ධ්‍යාවක් ඔබ සැමට. එය පුතේ මැදරට ගුරු ගෙදර පූගල විද්‍යා පාඩමට ඔබ සැම ඉතාම සතුටින් සහ ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මම මුලින් ඒ නිසා ඒ සඳහා සූදානම් වෙන්න. ඉතින් අද පාඩම් මාතෘකාවට එළඹෙන්න මතින් මං ඔයාලගේ මතකය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා ගෙනියනවා. තුල පුතාලා අහලා තියෙනවද මානව ඉතිහාසයේ දීර්ඝ කාලයක් පුරාවටම මිනිසා ආහාර සොයාගත්තේ කොහොමද කියලා? ඔයාලගේ හිතේ තියෙන උත්තරේ හරිද බලන්න. ඔව් දරුවනේ, මිනිසා මුලින්ම කාලවකවානුවේ ආහාර සොයාගත්තේ දඩයමින් සහ ගස්වල ගෙඩි ඇඳකමින්. පසුකලක ආහාර සොයාගෙන ඈතට ඈතට ගමන් කිරීම බොහෝ දුෂ්කර වූ අතර සතුන්ගින් අවුවෙන් වැසින් ඔවුන් පීඩාවට පත්වෙන්නක්ද වුණා. මේ නිසා කලක් ගත වෙනකොට දඩේම වෙනුවට සතුන් ඇති කිරීමටත් කැලෑවෙන් සොයාගත් ඇට වර්ග තමන්ට ප්‍රමාණවත් පිම් කඩක වගා කළ හැකි බවත් ඔවුන්ට අවබෝධ වුණා. ඒ අනුව මනාව තහවුරු කෘෂිකාර්මික ලක්ෂණවල ඇරඹුම සිද්ධ වුණේ ක්‍රිස්තු පූර්ව 8000 දී. මේ විදිහට කුඩා බිම් කැවිලේ සිට විශාල බිමක් දක්වා කෘෂිකාර්මික කටයුතු සඳහා භූමිය යොදා ගැනීම අපේ පාඩමේදී හඳුන්වන්නේ කෘෂිකාර්මික භූමි පරිභෝගී විදිහට. ඒ 10 ශ්‍රේණියේ පෙළපොතේ තෙවෙන නිපුණතාව. ඉතින් දරුවනි, කෘෂිකර්මය කියලා කියන්නේ ඉතාම වැදගත් ආර්ථික කටයුත්තක්. එහෙම කියන්නේ එමගින් ලෝක ජනතාවගේ ආහාර පාන අවශ්‍යතා සපුරා ගන්න පුළුවන්. ඒ වගේම කාර්මික ශේෂ්ත්‍රයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයාගත හැකිවීමත් කරුණක් වෙනවා. තවද ලෝක වෙළඳාමේදී කෘෂි නිෂ්පාදන කියලා කියන්නේ වැදගත්ම අංගයක්. එසේම විශාල පිරිසකට ජීවනෝපාය සපුරාගත හැකිවීම නිසා මේ කෘෂිකාර්මික භූමි පරිභෝගය කියන්නේ ඉතාම වැදගත් ආර්ථික කටයුත්තක් බව සඳහන් කරන්නට පුළුවන්. ඒ අනුව අද අපේ පාඩමින් කෘෂිකාර්මික කටයුතු කීපයක් පිළිබඳව එහි භූමි පරිභෝගය පිළිබඳව කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි මුලින්ම යමු ලෝකයේ විවගාව වෙත. දේ පුතේ, ඔබ දන්නවද ලෝක ජනයාගෙන් බිලියන 3.5ක් ඒ වගේම ආසියාවේ ජනසංඛ්‍යාවේ 90% පමණම ආහාරයට ගන්නේ සහල්. ඒ නිසා විවගාව ඉතාම වැදගත් වගාවක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. දේ පුතේ, ලෝකයේ විවගාව ප්‍රදේශ වශයෙන් ගත් කල ප්‍රධාන ප්‍රදේශ දෙකක් යටතේ කතා කරන්න පුළුවන්. ඒ ආසියාවේ විවගාබින් සහ ආසියාවෙන් බැහැර විවගාබින් විදිහට. ඔබ ලෝක සිතියම් පොත අතර ගත්තොත් ඔබට මේ ප්‍රදේශ 4 රටවල් පිහිටීම හඳුනාගත හැකි. එසේම පෙළ පොතත් ඔබට මේ සඳහා උපයෝග කරගන්නට පුළුවන්. ඒ සඳහා පෙළ පොතේ 35 වෙනි පිටුව ඔබ පිරලා ගත යුතු වෙනවා. හොඳයි, අපි බලමු එහෙනම් ආසියාවේ විවගාබිම් මොනවද කියලා. ඒ අතරේ කැපී පෙනෙන විවගාව කරන රටවල් කීපයක් සඳහන් කරන්නට පුළුවන්. ශ්‍රී ලංකාව, බංගලාදේශය, ඉන්දියාව, පකිස්තානය, චීනය, ජපානය, තායිලන්තය, මියන්මාරය, ඉන්දුනීසියාව වගේ රටවල්. ඒ වගේම දිය පුතේ ආසියාවෙන් බැහැර විවගා කරන බීම අපි හඳුනා ගනිමු. යුරෝපයේ ඉතාලියේ පෝගංගා නිම්නය, අප්‍රිකාවේ නයිල් නිම්නය, ඒ වගේම මැඩගස්කර දූපත, උතුරු අමරිකාවේ බටහිර පිහිටි සැක්‍රමෙන්ටෝ නිම්නය වගේම මිසිසිපි ගංගා ධාරයත් විවගාව සඳහා වැදගත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, දකුණු අමරිකාවේ බ්‍රසීලයේ නැගෙනහිර වෙරළද, ඔස්ට්‍රේලියාවේ මරේ ඩාලින් නිම්නයද විවගාව සම්බන්ධයෙන් වැදගත් වෙනවා. ඉතින් මේ වගේ ලෝකයේ හැම තැනකම වගාව ව්‍යාප්ත නොවී ප්‍රදේශ කීපයකට පමණක්ම මේ වගාව සීමා වෙලා තියෙන්නේ ඊට සුදුසුම සාධක තියෙන්නේ ඒ තැන්වල නිසා. එහෙමනම් අපි සොයා බලමු මොනවද මේ වගාව සඳහා අවශ්‍ය සාධක. එකක් තමයි සෙල්සියස් අංශක 27ක පමණ උෂ්ණත්වය. ඒ කියන්නේ බීජ හොඳින් මේරීමට, පැල හොඳින් වැඩීමට මේ උෂ්ණත්වය ඉතාම යෝග්‍ය වෙනවා. ඒ විතරක් නෙමෙයි, අසනු කබන කාලයට වියලි කාලකුණේ පැවතීමත් ඉතාම වැදගත් වෙනවා. නැතහොත් වර්ෂාවක් පැමිණිය විට වගාවට හානි සිදුවෙන්නට පුළුවන්. වර්ෂාව සම්බන්ධයෙන් සලකා බැලුවොත් දුවේ පුතේ අපි මිලිමීටර 2000ක පමණ වර්ෂාපතනයක් ඒ සඳහා තිබිය යුතු වෙනවා. ඒ වගේම දියලු පස, ඔබ දන්නවා මේ දියලු පස විශේෂයෙන්ම තැන්පත් වෙලා තියෙන්නේ ගංගා නිම්න ආශ්‍රිතව. ගංගා දිපස පිටාර තැනිවල ගංගා මගින් ගෙනෙන රොන්වඩ තැන්පත් වෙලා ඉතාම සාරවත් විවගවට ඉතා යෝග්‍ය පසක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසාම තමයි අපි ආර්යයන් මුල්ම යුගයේ තමන්ගේ ජනවාස පිහිටුවගත්තේ ගංගාධාර ආශ්‍රිතව. ලෝකෙත් ඒ වගේ තමයි. ඒ විතරක් නෙවෙයි දුවේ පුතේ, තැනිතලා බිම් විවගව සඳහා ඉතාම යෝග්‍ය සාධකයක්. සෙවීමට හේතුව තමයි විවගව සඳහා ජලය රඳවා පවදාගෙන ගැනීම ඉතාම වැදගත් වෙනවා. එසේනම් තැන්තලා බිම් වල විවගාව සිදු කළ යුත්තේ වතුර බඳ තැබීමට ඉතාම පහසු දෙවින්. එහෙත් සෑම රටකම තැන්තලා බිම් වල පමණක් නෙවෙයි විවගාව සිදු කරන්නේ. කඳුකර බෑම් ප්‍රදේශවලත් විවගා කරන අවස්ථා තියෙනවා. දෙවිපුතේ, අපේ රටේ නම් ඔබ දැකලා ඇති, තැන්තලා වල විතරක් නෙවෙයි කඳුකරේ වට පිටාවේ ඇති මේ භෝග වගාව සම්බන්ධයෙන් සුවිශේෂ බිම් සැකසීමක්ද අනුගමනය කරලා තියෙනවා. ඒ තමයි හෙල්මලු ක්‍රමය. ඒ නිසා කඳු බෑවුම් උවද විවගාව සඳහා යොදා ගන්නට පුළුවන්. අපි කතා කළා වර්ෂාපතනයේ වශයෙන් මිලිමීටර 2000ක පමණ වර්ෂාවක් තිබිය යුතුයි කියලා. ඒකට හේතුව තමයි දුවේ පුතේ, පැල වැඩිද කාලයට විශේෂයෙන්ම කුඹුරවල ජලය රැඳී තිබිය යුතු වෙනවා. ඉතින් මේ ජල අවශ්‍යතාව සපුරා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. ඒ තමයි වර්ෂාව නැත්නම් ආස්දිය. ඒ වගේම වාරි ජලය. එනම් ජල සම්පාදනය කිරීම. මේ සම්බන්ධයෙන් නම් අපිට හොඳ අත්දැකීමක් තියෙනවා. නේද දුවේ පුතේ? අපේ වියලි කලාපේ නිරන්තරම වැස්ස නැති නිසා වැව් වාරි ඇලමගින් ජලය සපයා ගන්නවා නේද? හොඳයි. අපි විවගාව සම්බන්ධයෙන් හොඳ තොරතුරු ප්‍රමාණයක් දැන් එක් රැස් කරගත්තා. අපි තවත් තොරතුරු ටිකක් කතා කරමු. විවගාව ආශ්‍රිත විශේෂ ලක්ෂණ අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒ විවගාව ආශ්‍රිතව පවතින ලක්ෂණ වගේම මේ නිෂ්පාදනය සම්බන්ධයෙන් පවතින ලක්ෂණත් තියෙනවා. එහෙමනම් ඉන් එක් ලක්ෂණයක් තමයි කුඩා ගොවි බිම් වල වගා කිරීම. දේ පුතේ, ඔබ දන්නවා ඔබ ආසා ඇති ආසේතික ප්‍රදේශවල පෞලිය ශ්‍රමදායකත්වයෙන් තමයි වගා කටයුතු කළේ. අදටත් ඒ වගේ පවතිනවා. ඒ නිසාම මේ පෞල් වල දරුවන් වැඩි සංඛ්‍යාවක් සිටිනවා. ඉතින් කාලයක් තිස්සේ වගා කරන භූමිය දෙමව්පියන් විසින් තමන්ගේ දරුවන් අතර බෙදා දෙනවා. ඒ නිසා දරුවන්ට හිමි වෙනවා අර ප්‍රධාන භූමියෙන් යම් ප්‍රමාණයක කොටසක්. ඉතින් ඒ දරුවනුත් තමන්ගේ දරුවන්ට වෙත අර වගේම ඉඩම් කැබැල්ල බෙදා දීමක් සිදු කරනවා. ඉතින් මේ ආකාරයට ඉඩම් බෙදි බෙදි යන්නට ගියාම වගා බිම කුඩා වෙනවා. ඒ නිසා මේ වගාව සම්බන්ධයෙන් අපිට විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන් වෙන්නේ කුඩා ගොවි බිම් වල වගා කිරීමක් දකින්න පුළුවන්. තවත් විශේෂ ලක්ෂණයක් තමයි ව්‍යාපාරික මට්ටමින් මේ වගා කරන රටවල් ඒ කියන්නේ ආසියාවෙන් බැහැර වූ ප්‍රදේශ. මේ රටවල විශාල ගොවිබිම් වගේම ඒ ගොවිබිම් වල යාන්ත්‍රික ශ්‍රමය භාවිතා කරමින් හෙක්ටාර සිය ගණනක් එකවර වගා කිරීම සිදු කරනවා. ඒ නිසාම ඔවුන් යාන්ත්‍රික ශ්‍රමය වැඩිපුරම භාවිතා කරනවා. එතකොට අපිට දැන් අවබෝධයක් තියෙනවා ආසියාතික ප්‍රදේශවල ශ්‍රම සූක්ෂ්ම වගාවක් විදිහට. නැත්තම් මිනිස් ශ්‍රමය වැඩිපුර භාවිතා කරමින් ඒ වගාව සිදු කරන අතරේ ආසියාවෙන් බැහැර ප්‍රදේශවල දියුණු රටවල් වල යාන්ත්‍රික ශ්‍රමය භාවිතා කරමින් විශාල ගොවිබිම් වල වගා කටයුතු සිදු කර. තවත් ලක්ෂණයක් අපි හඳුනා ගනිමු. වර්තමානයේ ශ්‍රී ලංකාව, ඉන්දියාව වගේම බටහිර රටවල් වලත් අයන්ත්‍රීය පොහොර භාවිතයට යොමු වෙලා තියෙනවා. පසුගිය කාලේ විවගාව සඳහා වැඩි වශයෙන් රසායනික පොහොර භාවිතා කරන්න වුණත් ඒවාෙහි ඇති අනිසි විපාක සම්බන්ධයෙන් සලකා මෑතක සිට සෑම රටක්ම වාගේ මේ අයන්ත්‍රීය පොහොර භාවිතය සඳහා යොමු පටන් ගෙන තියෙනවා. ඔබට මතක නම් පසුගියද ලංකාවත් ඒ වගේම තීරණයක් ගත්තා. තවත් සුවිශේෂ ලක්ෂණයක් තමයි දූපති ජාන තාක්ෂණයේ භාවිතා කිරීම. මේ වගාවෙදි සිදු වෙනවා. ඒ කියන්නේ එක් ශාකයක ජානයක් තවත් ශාකයක ජානයකට මුසු කරමින් නව වී ප්‍රභේදයක් නිර්මාණය කිරීම. මේ අලුතින් නිර්මාණය කරන වී ප්‍රභේදය කෙටි කාලීනව අසරණ ලබාගෙන දෙන, ඒ වගේම රෝගවලට ඔරොත්තු දෙන භෝගයක් වෙනවා. ඒ නිසා එම වගාව ඉතා සාර්ථකව අසරණ ලබා ගැනීම සඳහා යොදා ගන්නට පුළුවන්. තවත් ලක්ෂණයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් සහල් නිෂ්පාදන ආශ්‍රිතව විශේෂ ගුණාංග සහිත සහල් නිෂ්පාදනයක් කරනවා. අපි අර මුලින්ම කිව්වා ජානතාක්ෂණය පාවිච්චි කරනවා කියලා. මෙහිදී ප්‍රෝටීන් වැඩියෙන් තියෙන ශාකවල ජාන වීජානයක බද්ධ කරත් එතෙන්දී හොඳ ප්‍රෝටීන් නැත්තම් ගුණදායක සහල් නිෂ්පාදනය කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේ රන් සහල් කියලා ලංකාවේ භාවිතා කරන්නේ ඒ වගේ සහල් වල විශේෂයක් තමයි. ඒ වගේම තවත් ලක්ෂණයක් තමයි සහල් ආසිත විවිධ නිෂ්පාදන සිදු කරන්නට පුළුවන්. ඔබටත් අත්දැකීමක් ඇති දූපතේ සහල් පිටි, බිස්කට්, පාන්, ඒ වගේම රස කැවිලි, නූඩල්ස් වගේම සමහර රටවල් මේ සහල් භාවිතා කරලා පාන වර්ගත් නිෂ්පාදනය කරනවා. ඉතින් මෙන්න මේ වගේ විවගාව ආසිත විශේෂ ලක්ෂණ අපිට හඳුනා ගන්නට පුළුවන්. ඉතින් විවගාව සම්බන්ධයෙන් පෙද ඔබේ ශ්‍රේණියට අදාළ ප්‍රමාණයට තුරතුරු සාකච්ඡා කරන නිසා මම සිතුවා ඔබට පුංචි අභ්‍යාසයක් දීලා මේ පාඩම පිළිබඳව ඔබගේ මතකය නැත්තම් දැනුම තහවුරු කරගන්නට. සිය පුතේ මේ සඳහා ඔබට මේ අවස්ථාවේදී පිළිතුරු සපයන්න හැකියාවක් නැතත් ඔබ පාඩම අවසානයේදී පිළිතුරු සපයලා ඒ පිළිතුරු අප වෙත ලබා දෙන්නට ඕන. නැතහොත් ඔබගේ පන්ති භාර ගුරුතුමිය, විෂය භාර ගුරුතුමිය හෝ ගුරුතුමා වෙත යොමු කර ඒවා අගෙයීමට ලක් කරගත හැකියි. එමනම් අපි පළවෙනි ප්‍රශ්නේ වෙත යොමු වෙමු. ප්‍රශ්නාංක 1. ආසියාවේ විවගා කරන රබන ප්‍රධාන රටවල් 6ක් නම් කරන්න. 2. ආසියාවෙන් බැහැර විවගා කරන ලබන ප්‍රදේශ මහද්වීප 90 නම් කරන්න. එමනම් යුරෝපා මහද්වීපය, අප්‍රිකා මහද්වීපය, උතුරු ඇමරිකා මහද්වීපය, දකුණු ඇමරිකා මහද්වීපය, ඔස්ට්‍රේලියා මහද්වීපය. එමනම් මේ මහද්වීප ඇසුරෙන් අඩුම වශයෙන් එක රට බැගින්වත් ඔබ සඳහන් කළ යුතු වෙනවා. 3. ප්‍රශ්නය විවගාවට අවශ්‍ය කරන සාධක 3ක් විස්තර කරන්න. ඊළඟ ප්‍රශ්නය විවගා කරන රටවල් ලෝක සිතියමක ලකුණු කොට නම් කරන්න.